Hola, please. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු ප්‍රාථමික කර්මාන්තස සමාජ සවිබල ගැනීම අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2018 වර්ෂය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුභසාධනයේ සමාජ සවිබල ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
සුජී, කාරක සභාව වාර්තා පිළිගැන්වීම 8 වැනි පාර්ලිමේන්තුවේ 3 වැනි සභාවාරයේ සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් එම කාරක සභාවේ සභාපති සුනිල් හඳුන් නැති මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යාන ඇණිය ප්‍රතිස්ථාපනය කිරීම සහ 2013-2014 වර්ෂයන්හි එළඹී ඒ 350 ඒ 900 ගුවන් යාන 8ක් අත්පත් කර ගැනීමේ ගිවිසුම සහ අවසන් කිරීම සඳහා වන ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව ඉදිරිපත් කරන වාර්තාව මම මේ අවස්ථාවේදී සභාගත කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, මම ඉල්ලීමක් කරනවා, විශේෂයෙන් මේ වාර්තා දෙක ඉතා විශාල වාර්තා දෙකක් ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ විගණකාධිපතිතුමා විසින් පොදු ව්‍යාපාර කාරක සභාවට ඉදිරිපත් කරපු මේ වාර්තා දෙක වෙන වෙනම අපි ඒ 350 900 ගුවන් යාන 8 අත්පත් කර ගැනීම සම්බන්ධ වාර්තාවක්කුත් ඒ වගේ මේ ගිවිසුම අවලංගු කිරීමට කටයුතු කිරීමේ වාර්තාවත් ඉදිරිපත් කරනවා. ඒ දෙකේම CD පට සියලුම ගරු මන්ත්‍රීවරුන්ට අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සහ විගණකාධිපතිතුමාගේ වෙබ් අඩවියේ මේ වාර්තා දෙක එහෙම සම්පූර්ණයෙන්ම පළ කරනවා සභාගත කරාට පස්සේ. ඒ වගේම මම ගරු කතානායකතුමන් ඉල්ලීමක් කරනවා, විශේෂයෙන්ම මේ ගුවන් යාන අත්පත් කර ගැනීමත් ඒ අත්පත් කරගත්ත ගිවිසුම යළි අවසන් කිරීමන් නිසා ශ්‍රී ලංකා රජයට ජනතාවට විශාල පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. මේක උදාහරණයක් ඔබතුමාට කියන්න, 2013-14 කාලේ මේ ගුවන් සමාගමට, යාබස් සමාගමට ගෙවලා තියෙන වන්දිය විතරක් ඩොලර් මිලියන 98ක් දැනට තව ගෙවන්නත් තියෙනවා. ආසන්න වශයෙන් මිලියන 14,700ක් අපි ගෙවලා තියෙනවා මේ ආයතන වලට. ඒ වගේම මේ සඳහා උපදෙස් ගත්ත සමාගම් තියෙනවා, සීබරි, නයිරාස් වැනි සමාගම් වලට ඩොලර් වලින් පවුම් වලින් විශාල වන්දියක් ගෙවලා තියෙනවා, ගෙවීම් කරලා තියෙනවා. නමුත් අවසානයේදී ගත්ත දෙයක් නැහැ, ලැබිච්ච දෙයක් නැහැ. මේ ආබස් ගනුදෙනුව පිළිබඳව විශාල වශයෙන් පාර්ලිමේන්තුවේ කතා වුණා. මේ වාර්තාවේ සියලුම ලිපි ලේඛන අඩංගු වෙලා තියෙනවා. එනිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේ වාර්තා දෙක පිළිබඳව සහ මේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් කරන්න, මේ වාර්තා පිළිබඳ විවාදයක් කරන අවස්ථාව සලසන්න කියලා. විශේෂයෙන්ම මේ නිසා අද ශ්‍රී ලංකන් ගුවන් සමාගම බරපතල මූල්‍ය අර්බුදයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඒකට අනුබද්ධ වෙලා රජයේ බැංකු ණය දීලා තියෙනවා. දැනට බිලියන 102ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රාජ්‍ය බැංකු සහ තෙල් සංස්ථාවෙන් දීලා තියෙන ණය. ඒ සියල්ල මේ රටේ ජනතාවගේ මුදල්. නිසා මේ වාර්තා සභාගත කරන අතරෙම මේ පිළිබඳව දීර්ඝව කරුණු ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දිනක විවාදයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
හොඳයි, බොහොම ඉස්සර ගරු සභානායකතුමාගේ වටිනාකම තේරුම් ගන්න අපි අවස්ථාව ලබා
දෙන්න. පැහැදිලිව අපිත් අපි මොකද?
හොඳයි.
අපි විවාදයක් දෙන්න මොකද මේ යාබස් ගනුදෙනු ඔක්කොම අස්සම් කරේ පසුගිය රජේ කාලේ.
ඔව්.
බබ දැන් පොඩ්ඩක් ඉන්න, බබත් එක කාලයක් මේ ශ්‍රී ලංකන් එක බාර හිටියා. ඒ ගිවිසුම් ගියා බැලුවා, මේ ගිවිසුම් වලින් ගැලවීමක් නැහැ.
හොඳයි, අපි ඒ විදිහට ක්‍රියා කරමු එහෙනම්.
ගිවිසුම් වලින් ගැලවීමක් නැහැ. කවුරු බලේ හිටියත් ඒ ගිවිසුම් වලට අනුකූල කටයුතු කරන්න ඕනේ.
අපි ඊළඟ
විවාදයකට මොකද හෙලිදරව් වෙනවා, කවුද මේ වාස්තා කරුවේ
කියලා. හොඳයි, බොහොම ස්තුතියි. ඔව්, ගරු විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා.
ගරු කතානායකතුමනි, මේ පිළිබඳව ඇත්තටම මේ ගුවන් යානයක යන්නෙත් නැති මිනිස්සු තමයි මේ බර දරන්නේ. රටේ සමස්ත ජනතාව මේ බර දරනවා. ඒ නිසා මොන කාලේ අස්සම් කරත් මොන කාලේ වුණත් වැරද්ද වැරද්ද. ඒ නිසාම මේ පිළිබඳ දවසක විවාදයක් අපි ඉල්ලා හිටිනවා. විශේෂයෙන්ම ඒ කාලෙත් මේ කාලේ ඇතුළතත් අපිට වාර්තා වෙනවා මේ සම්බන්ධව තිබෙන වංචා දූෂණ පිළිබඳව හෙළිදරව් කරන්න.
අපි ඒක ඒ විදිහට බලමු. හොඳයි ගරු. ගරු සභාවේ මම මුද්‍රණය කළ යුතු යෝජනා කරන්න.
එම වාර්තා මුද්‍රණය කළ යුතු මම යෝජනා කරනවා.
බොහොම ස්තුතියි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාර්ය සභාවේ සභාපති ගරු එම්.ඒ. සුබන්දන මැතිතුමා විසින් ඉදිරිපත් කිරීම.
Honorable Speaker, I present the report of the Committee on Public Finance on order under Ports and Airports Development Levy Act No. 18 of 2011 an order under the Finance Act number 11 of 2004, which were referred to the said committee.
Thank you very much. Saukya Manava Subasadhane Samaji Sabargani Pilimanda Ashika Adikshana Karasabai Vartava Emakarasabai Sabavati Garu Mailwagalam Tilakaraja Matumavichin Piliganima.
Honorable Speaker, I present the report of the Sectoral Oversight Committee on Health and Human Welfare Social Empowerment on regulations under the National Medicine Regulatory Authority Act No. 5 of 2015, which were referred to the said committee. Thank you.
Thank you very much. Mahajana Pesam Piliganima. Garu Ajit Mana Peruma Amatituma. Garu SM Chandasena Metuma. Garu Nihal Garapati Metuma.
Garu Watanai Tumani Ambalantuta Mahamadla Beminian Villa Kapugama Gedriana Lipine Padinchi DA Kurdua Kumataga Lebun Pesam Piliganum.
Mem Pesam Mahajana Pesam Pilima the Karaka Sabar Yamun Veta. Vachaka Piritu Rapeshakan Prasna Garu Hesha Vitanage Metuma. Kavisha Vitanagi Metumaga, Ragrama, Tumaza, Jatika, Patipati, Atika, Pilum, Mitumagi.
Mano Verkatanakun.
Aka Tisdas Hatsia Dahanavak Adeka Kusulatawa, Padanama Mata, Samuk Padikshana Patwa, Pavatin. Pavatina Purapadu Anwas Dusukam Labu Police Constable Varun Police Sarayan Tanuturata Usas Kirimata Danata Kriyatmakavana Kramavedya Ve Atuna Tisdas Hatsia Dhanavai A Hatala Sri Lanka Police Sieluman Nilayan Sandha Bandava Ganime A Usas Kirime Patapatik Sakas Kirimata Vidvat Kamitua Patkara Atha Emma Kamitua Magin Sakaskarnu Labana Kramavedya Saha Nirnayaka Jatika Police Commission Sabave Anumatiata Idripat Karanatara Eki Commission Sabave Anumatia Laba Ganimen Pasu Adala Nirnayaka Ha Kramave the Kriyatma Kala Hakia Ita Amatrava Ekvar Varakata Pamana Kriyatma Kavana Pilimak Lesser Vasara Dulakho Ita Vadi Sakriya Seva Kalia Sapurati Police Constable Tanuturu Darana Nildarin Police Sarayan Tanuturata Usaskirimata Adala Yojana Valiak Sambandava Katutu Karamin Pavati A Adalanovi
Rukatanak Tumani Maitane Merate Police Seve Vishale Asadarnia Kena Kaurut Avadani Lak Novich Karnavak Tamami Prasni to the TNA Sape Rajamatvera Labadi Pilutur is to Antvenakaman Pavatina Rajayan saha Tibunu Pasugi Rajayan me pilibandava gena athi kriyamarga pilibandama hadanne me rate police seve inna kisidu niradhariyek sahayata patwenne ne. Dan obathumage piliture widiyata 30000kata adhika sankhyawak sudusukam walata e awashya siyalu sudusukam sapurala tiyenawa namuth me shreniya unta laba diilla ne usaswima laba diilla ne. ඇත්තරම කරු ඇමතුතුනි මේ උසස්වීම ලබා දීම තුලින් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වෙන් කරන්න වෙන්නේ මාසෙකට රුපියල් මිලියන 1.6යි. මොකද මේ සියලු දෙනා වැටුප් තලවල පිහිටවල තියෙන්නේ. ඒතර මිලියන 1.6ක් කියන්නේ 30000ක් වෙනුවෙන් කරන්න තියෙන සුළු දෙයක්. අර එක පටිය පටි තුනක් ලබා දෙන එක මේ මිනිසුන්ගේ ජීවිතේ ලොකු වටිනාකමක්. ඉතින් මම අහනවා මේ හැම දෙයක් ගැනම කතා කරන. හැම පැත්තකම සුබ සාධනය ගැන කතා කරන මේ කාරණා වෙනුවෙන් ඇයි පොලිස් නිලධාරීන් අවුරුදු 30 ඉන්න පොලිස් නිලධාරීන් කවුරු හැමතුමනි අවුරුදු 30 පොලිස් කොස්තාපල්වරයා විදිහට ඉන්න විශ්‍රාම යන්නේ පොලිස් කොස්තාපල්වරයා විතර විනය හේතු නැතුව හරියට සේවයේ සක්‍රීය සේවයේ ඉන්න නිසා මම ඉල්ලීමක් කරනවා කවුරු හැමතුමනි මේක ඉතා සංවේදී ප්‍රශ්නයක් මේ රටේ වැඩ කරන මිනිස්සුන්ට දෙන්න ඕන තැන නොදීම මම හිතන්නේ සියලු රජයන් කරපු ඉතා කනගාටුදායක තත්ත්වයක් ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේකේ දැනට තෝරා ගන්න පටිපාටි අපි දකිනවා දැන් අපේ ගාව ඉන්න මේ MSD එක නැත්තම් Prabhu ආරක්ෂක සේවයේ ඉන්න නිලධාරියට කවදාවත් සැරෙන් තනතුරට යන්න බෑ මොකද ඔවුන්ට ලකුණු ගන්න වෙන ක්‍රමවේදයක් නැහැ මේ හදලා තියෙන ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ඔවුන් එළියට දාන විදිහ ඒ නිසා පොලිස් සේවයේ අවුරුදු 12 සපුරලා තියෙන මේ රටේ විනය කඩ කරපු දැනි සියලු නිලධාරී පොලිස් සේවයේ සැරෙන් තනතුර පත් කරන්න වෙන් වෙන්න ඕන මුදල ඉතා සුළු මුදලක් නිසා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා ඒ වගේම ඔබතුමාගෙන් මේ උත්තරීතර සභාව තුළ දැනගන්න කැමති මේකට සාධාරණයක් ඉටු කරන්න මේ ඉතිරි කාල සීමාව තුළදී කඩිනම් පියවරක් ගන්න පුළුවන් දෙක
ගරු මම කියන්නේ ඇමතිතුමාගේ දැනගැනීම මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසම විසින් ව්‍යවස්ථාදායක සභාවට කරුණු ඉදිරිපත් කළා ඒ අවස්ථාවේදී අපි භාණ්ඩාගාරයට කතා කරලා පොලිස්පතිතුමා දැනුවත් වෙලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන්නෙකුට පොරොන්දු වෙලා තියෙනවා. පොලිස්පතිතුමාත් ගිය සතියේ මම හිතන්නේ හම්බුණා, උතුමාට අනික් විස්තර ලබා දෙන්න පුළුවන්.
හොඳයි හොඳයි. ගරු කතානායකතුමනි, මම හිතන්නේ මේ ඇත්තම අපේ හේෂා මන්ත්‍රීතුමා ගෙනාපු ඇත්තම සංවේදී ප්‍රශ්නයක් ගැටලුවක් තමයි මේ පොලිසිය කට්ටියට මුහුණ දෙන්නේ. ඉතින් මේ ගැන ඇත්තම මටත් මම වැඩ බලන පොලිස්පතිතුමාත් එක්කත් සාකච්ඡා කළා. පුළුවන් තරම් ඉක්මනින් ඒගොල්ලන්ට යම් කිසි විසඳුමක් ලබා දෙන්නට අපි වැඩ කටයුතු කරන්නම් කිව්වා.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, ඒ වගේම පොලිස් කොස්තාපල්වරුන් සැරයන් නිලයට, සැරයන්වරුන් උපපොලිස් පරීක්ෂකවරුන් නිලයට සහ උපපොලිස් පරීක්ෂකවරුන් පොලිස් පරීක්ෂක සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක මේ තනතුරු තුනේ මේ තනතුරු කීපය තුළ ගරු ඇමතුමනි, ඒ වගේම මේ වෙනකොට පොලිස් සේවයට ඍජුවම මේ සහකාර පොලිස් අධිකාරවරුන් බදව ගන්න වර්තමාන වැඩබන්න පොලිස් මේ ප්‍රතිතුමා මම හිතන්නේ මේ රටේ පොලිස් සේවය පිළිබඳ අසල අත්දැකීමක් තියෙන නිලධාරියෙක් විදියට අපිට මේ පොලිස් සේවයේ උසස් වීම ලබා දීම, මම මේ පොලිස් කොස්තාපල්වරුන් ගැන කතා කරේ, ඔවුන් තමයි මේකේ වැඩිම බරක් අදින්නේ. අනිත් තනතුර වලට ඔබතුමාත් ආරක්ෂක අංශයට සම්බන්ධ පුජ්‍යලෙක් විදියට කරු කතානායකතුමනි, මේක යුද හමුදාවෙත් තියෙනවා, මේක අනිත් හමුදාවලත් තියෙනවා. මම ඉල්ලීමක් කරනවා ඔබතුමා රාජ්‍ය ඇමතිතුමා විදියට පාර්ලිමේන්තුවේ මේ කඩිනමින් මේ මිනිස්සුන්ගේ ජීවිත ගැන අපි යුද විරුව ගැන කතා කරලා ඡන්ද හොයාගෙන කරේ තියන් යන දඟලුවට ඔවුන් වෙනුවෙන් කරන්න ඕන මූලික යුතුකම අපි ඉටු කරලා නැහැ. ඒ නිසා මම මේ උත්තර සභාවේ මේ පාර්ලිමේන්තු වාරයේ අවසන් වෙන්න ඉස්සෙල්ලා මේ සියලු දෙනාට සාධාරණයක් කරන්න වැඩසටහනක් ගේන්න කියලා ඉල්ලීමක්
කරනවා. හොඳයි, ඇමතිතුමාගේ යොමු කරන්නයි ඊළඟට. ගරු ජයසිරි ජයසේකර ඇමතිතුමා, දෙවෙනි ප්‍රශ්නේ නෑ මේ ගැන සාමාන්‍යයෙන් ගන්න ස්ථාවර නියෝග අනුව ඒ ප්‍රශ්න විතරයි පුළුවන් එන්නේ.
මට තිබුණේ නෑ, මට පැහැදිලි කරගෙන තිබුණේ
ඒ
දැන් මට තේරෙන්නේ නැහැ. ගරු කතානායකතුමා, ඔබතුමා කියලා දුන්නොත් හොඳයි. මේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ වැඩකටයුතු ටික තියෙනකොට ව්‍යවස්ථාදායක සභාව කොහොමද දන්නේ මේ ඒකට මැදිහත් වෙලා
පොලිස් කොමිෂම අපිට දැනුවත් කළා. ඒක අපි ආපහු බණ්ඩාගාරයට
මේ ආණ්ඩුව හතරක් විතර තියෙනවා කියන එක
වරදවා තේරුම් ගන්න එපා.
නෑ එහෙම ගෙන්න දැන් ඇත්තටම සර් ව්‍යවස්ථාදායක සභාවට කොහොමද එහෙම පොලිසිය කාරණාවට මැදිහත් වෙන්න පුළුවන් වෙන්නේ?
අමාත්‍යංශයක් තියෙනවා, ව්‍යවස්ථාදායක සභාව
රාජ්‍යමදිරෙක් ඉන්නවා, රාජ්‍යමදිරෙක් ඉන්නවා, එහෙම තියෙද්දි
ඒක
නෑ. ඒක සර් මේක පැහැදිලි මම මේ කියන්නේ. මේ රටේ සර් ආණ්ඩු දෙක තුනක් තියෙනවා කියලා දැන් පැහැදිලි. ඒ කියන්නේ ජනාධිපතිතුමා ඉන්නවා, ඔබතුමා වෙනම ආණ්ඩුවක්
කරනවා.
මට තේරෙන්නේ කොහොමද මේ නේස ඇතර ප්‍රශ්නයක් නේද?
සභාව නොමග යවනවා, ව්‍යවස්ථාදායක සභාවට යම්කිසි යුතුකමක් තියෙන පොලිසිය යුතුකම් සම්බන්ධයෙන් නෑ මම පිළිගන්නේ. බොහොම කනකටුයි. දෙවෙනි ප්‍රශ්නයක් නෑ, පළවෙනි ප්‍රශ්නේ ඔබතුමා අහන්න.
අලෙනේ ගැහුවනේ සර්.
ඔව්. ඔබතුමා කොහොම හරි මොකක් හරි වරද්දාගෙන කතා කරනවා. නෑ ඉවරයි, ඒක අවසානයි. ඔව්. ඔබ අහන්න දැන්. ව්‍යවස්ථාදායක සභාව කොන්ස්ටිටියුෂන්ගේ තියෙන දයක යම් යම් මම පෙන්නලා දෙන්න එක. හොඳයි. මේ ඔබතුමා වැඩි.
තුනයකට.
ඔව් ඡන්ද දුන්නා.
යෝ. ව්‍යවස්ථාදායක සභාවට තුනෙන් දෙකකට ඡන්ද දුන්නේ ඔබතුමාත් වායි කෙරුවා.
හරි හරි. ඔය ප්‍රශ්න අහන්නකෝ දැන්. ඔයදෝ ප්‍රශ්න අහන්න.
අපේ මම මේ කියන්නේ අපි ඡන්දේ දුන්නා. ඡන්දේ දුන්නේ සර් ව්‍යවස්ථාදායක සභාවට හැම ප්‍රශ්නයකටම දේශපාලන වශයෙන් මැදිහත් වෙන්න නෙමෙයි. ව්‍යවස්ථාදායක සභාව තියෙන්නේ වෙනත් තීන්දුව తీරන ගන්න. කොමිෂන් සභාව පත් කරන්නේ කොහමද? ඒ වගේ නිලධාරීන් පත් කරන්නේ කොහමද? අන්න ඒ තීන්දුව.
නැතුව
සර් ඇමතිවරයෙක් ගන්න තීන්දුව වලට ඇවිල්ලා ව්‍යවස්ථාදායක සභාවේ ඉඳගෙන තීන්දුව ගන්න නෑ. එහෙම එකක් තිබුණේ නෑ මේ රටේ. දැන් කරන්නේ මොකද්ද? පාර්ලිමේන්තුව ගෙනල්ලා පාර්ලිමේන්තුවට පොලිස්පත්තුමා ගෙනල්ලා නිලධාරීන් ගෙනල්ලා අහනවා මේක දෙන්න බැරියයි. අපි එතකොට දැන් සර් මෙහෙමනේ. දැන් සර් සර් කතා කරලා සර් කියනවා මුදල් අමාත්‍යතුමාට මම කතා කරා, මුදල් අමාත්‍යතුමා මම නියෝගයක් දුන්න මේ වහාම මේ මුදල් ගෙවන්න ඒවස කරන්න ඕනේ රාජ්‍ය ආරක්ෂක
අමාත්‍යංශය.
අමා රාජ්‍ය අමාත්‍යතුමා.
ඔව්.
ඉතින් අමාත්‍යතුමා කරන්න දින වැඩක් මේ පාර්ලිමේන්තුවේ ඔබතුමායි ව්‍යවස්ථාදායක සභාවේ පටලගත්තාම මේක විශාල ප්‍රශ්නයක්
නේ. කිසිම වැරදීමක්
නැහැ. නෑ ඒක වැරදීමක් සර්. වැරදි පූර්වාදර්ශය.
ඒ ඔබතුමාගේ මතේ.
නෑ ඒක සර් අනාගතෙත් වෙන්න පුළුවන්. මං කියන අනාගතෙත් වෙන්න පුළුවන් මේක. මේක වැරදි පූර්වාදර්ශය. ඒක මං කියන්නේ.
එන වාඩි වෙන්න පස්සේ අහන්න. ඔයවත් උදේ හරියට උදේම පටන් ගන්න මොකක් හරි ඉතින් මේ වෙලාවේ ඒක විදිහ හේතු මත රයි.
හරි.
ඕ. නෑ දැන් හරි. ගරු මුදල් ඇමතිතුමා.
හරි හොඳයි දයසිරි ජයසේකර මන්ත්‍රීතුමාට පිළිතුරු දෙන්නම්. විශේෂයෙන්ම හොඳ පනත්වලට ඡන්දෙ දෙන නිසා ආයන්නේ එක මේකේ මන්ත්‍රීතුමා වගුවක් තියෙනවා ශ්‍රී ලංකා එයාර්ලයින්ස් සමග පිටත් වීම අහලා තිබුණා අප්‍රේල් 2015 ඉඳන් 16ට 16 ඉඳන් 17 17 ඉඳන් 18 18 ඉඳන් 19ට හරිද ඒ වගුව මම කියවන්නම් ඕන නම් මිලියන රුපියල් මිලියන වලින් ගත්ත 2170යි රුපියල් මිලියන 2218යි රුපියල් මිලියන 2910යි රුපියල් වගුව කියවන්නේ ඔව් ඉතින් නේ ඒක ඒකේ පියාසර කළ සංඛ්‍යාවක් ඉන්නවා අයන්න දෙක අයන්න එක ඒක අයන්න දෙක හය ගුවන් ගමන් වාර ගණන හරිද ඒකත් තියෙනවා අවුරුද්දෙන් අවුරුද්දට දීලා තියෙනවා රුපියල් මිලියන වලින් ඒකත් සඳහන් කරලා තියෙනවා ඒකත් මට කියවන්න පුළුවන් රුපියල් හරි ගුවන් සමාගම් උපයන ලද ආදායම ඒ අයන්න තුන ඒකත් සඳහන් කරලා තියෙනවා අවුරුද්දෙන් අවුරුද්දට වැඩි වෙලා තියෙනවා රුපියල් මිලියන 120 9480 ඉඳලා 180528ට අයන හතරේ තියෙනවා සිදු වූ පාඩුව තියෙනවා රුපියල් බිලියන 12622 ඉඳලා රුපියල් සමාන රුපියල් මිලියන 12622 ඉඳලා රුපියල් මිලියන 40300 වෙනකන් හැම අවුරුද්දෙන් අදුරට ඒක කඩලා තියෙනවා ආයන්න ඉඳලා කියන්නේ
මේ පස්සේ පිළිතුරු දෙනකන් ඉන්න හැම මන්ත්‍රීතුමා පිළිතුරු දෙනකන් ඉන්න ඕක ඉතින් ඊට පස්සේ අහන්න ඉතින් ජනගහන පිළිතුරු ඊට පස්සේ අහන්න
අලාභය තමයි අන්තිමට කිව්වේ 2015 රුපියල් මිලියන 12622යි 2018 19 රුපියල් 40300යි හරි ආයන්න හන්ද 2015 16 දී සිදු අලාභය බලපා හේතුන් ඒ 350 900 ගුවන් යානාවක ගිවිසුම් අවසන් කිරීම සඳහා වන්දි මුදල රුපියල් මිලියන 2562යි වර්ෂය සඳහා මූල්‍ය අය කිරීම රුපියල් මිලියන 5917යි කොළඹ සිට හෝ කොළඹ දක්වා තනංකාරී ආසන ධාරිතාව පෙර වර්ෂයට සාපේක්ෂව 12%කින් වැඩි විය 2016-17 සිදු වූ අලාභය සඳහා කරුණු ඒ 350 900 ගුවන් යාන තුනක් අවලංගු කිරීම සඳහා වූ වන්දි මුදල රුපියල් මිලියන 14363යි එක්සත් ජනපද ඩොලර්ස් සාපේක්ෂක රුපියල අවප්‍රමාණය වීම නිසා 2016-17 විනිමය අලාභය රුපියල් මිලියන 3668යි වර්ෂය සඳහා මූල්‍ය අය කිරීම රුපියල් මිලියන 6923යි 2015-16 රුපියල් මිලියන 5917යි පවත්වනා ණය පහසුකම් ඉහළ නැන්වීමත් මෙහෙයුම් සඳහා මූල්‍යධාර ලබාගත් නව කෙටිකාලීන විදේශ ණය පහසුකම් සඳහා පොලි ගාස්තු පෙරවසරට සාපේක්ෂව වැඩි විය 2017 ජනවාරි මාසයේ සිට 2017 අප්‍රේල් මාසය දක්වා ගුවන් තොටුපළ වසා දැමීම හේතුවෙන් 2016-17 වසරේදී පාඩුව සිදු වී තිබෙනවා එහි ගුවන් යානා 600ක් පමණ අවලංගු කිරීමට සිදු වී තිබෙනවා තරණකාරී දාරිත්වය කොළඹ සිටත් කොළඹ දක්වාත් ඒ වර්ෂයේ සාපේක්ෂව 8%කින් වැඩි වෙලා තියෙනවා 2017-2018 සිදු වූ අලාභය සඳහා බලපෑ ප්‍රධාන හේතු ගුවන් යානා ඉන්ධන පිරිවැය වැඩිවීම ප්‍රධාන වශයෙන් වුණා ගෝලීය ඉන්ධන මිල වැඩිවීම 2017-18 දී ඉන්ධන ගැලුමක් එක්සත් ජනපද ඩොලරයයි 791කින් ඉන්ධන මිල ඉහළ ගිය අතර 2016-17 ඉන්ධන ගැලුමක් එක්සත් ජනපද ඩොලර් වලින් ඩොලර් 1.761ක් විය එය 18% වර්ධනයක්. ඒ ප්‍රතිඵලයක් ලෙස කන්දිසෙල් විචලනතාවයේ රුපියල් මිලියන 7195යි. එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල් අවප්‍රමාණය වීම නිසා 2017 දී විනිමය අලාභය රුපියල් මිලියන 2017යි. පවත්නා ණය පහසුකම් මත පොලි අනුපාතික ඉහළ යාම හා නව කෙටිකාලීන විදේශ මුදල් ණය පහසුකම් පිළිබඳව පොලි ගාස්තු ඉහළ යාම හේතුවෙන් කාර්යික ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ලබාගත් මූල්‍ය ප්‍රතිපාදන වසරකට රුපියල් මිලියන 8820යි. පෙර වර්ෂයට සාපේක්ෂව තරඟකාරී ආසන ධාරිතාව කොළඹ සිට 8%කින් වැඩි විය. 2018-19 එතන ඒ අලාභයට හේතු ආදායමේ ධනාත්මක වර්ධනයක් නොතකා ප්‍රධාන ආදායම් උත්පාදනය කරන මුදල්
හිඟය හේතුවෙන් 2018-19 මූල්‍ය වර්ෂය සඳහා මගී ආදායම් මත අහිතකර බලපෑම් රුපියල් මිලියන 3690කි. 2018-19 ඇමරිකන් ඩොලර් 2.727ක් දක්වා ඉන්ධන ගැලුමක මිල ඉහළ ගිය අතර 2017-18 සාපේක්ෂව ඉන්ධන ගැලුමක ඇමරිකන් ඩොලර් 1.791ක් තව විදිහකට කිව්වොත් 19%කින් වැඩිවීමක් තියෙනවා. ඒ ප්‍රතිඵලයක් ලෙස කන්ජස් තෙල් විචලතාව රුපියල් මිලියන 9782යි. ඇමරිකන් ඩොලර් වටිනාකම අනුව බොහෝ ගෙවීම් සිදු කරන බැවින් 2018-19 සඳහා විනිමය අවප්‍රමාණය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දක්වන සැලකිය යුතු බලපෑම් එනම් විනිමය අලාභය මිලියන 12072යි. විදේශ වත්කම් හා වගකීම් නැවත ගණනය කිරීමෙන් රුපියල අවප්‍රමාණය වීම නිසා රුපියල් 20043ක් වන අතර ඒ 13%කින් වෙනස් වෙලා තියෙනවා. තවද වර්ෂය සඳහා අලාභය රඳවා ගැනීමේ බදු ප්‍රතිපාදනත් විතෝල්ඩින් ටැක්ස් එකකුත් අපි ගන්නවා, හැමෝගෙම ගන්න එක නීති අනුව. ඒකත් බලපානවා ශ්‍රී ලංකන් ගුවන් සේවාවට රුපියල් මිලියන 4889ක්. වර්ෂතන මූල්‍ය අය කිරීම මිලියන 10805යි. පෙර වර්ෂයට සාපේක්ෂව තරඟකාරී ආසන ධාරිතාව කොළඹ සිට 104කින් වැඩි වෙලා තියෙනවා. ආයන්න පැන නොනගි.
අර කතානායකතුමනි, මේ මම සූදානම් වෙනවා තුමාට මේ උත්තරේ ලබා දීම ගැන. අත වශයෙන් මේ සියලු කාරණාවල අවසානයේ තේරුම් ගන්න තියෙන්නේ අපිට 2015 ඉඳලා මේ ආණ්ඩුව යටතේත් රුපියල් මිලියන 12000 ඉඳලා රුපියල් මිලියන 40000 දක්වා මේ අලාභය වැඩිවීමේ ප්‍රවණතාවයක් තමයි අපි මේක දකින්නේ. ඒ නිසා මේ අලාභය ලැබීම සම්බන්ධව ගත්ත වැරදි තීන්දුව, වැරදි පූර්වාදර්ශ මේ සියල්ල මේකට හේතු වෙලා තියෙනවා. ඒ වගේම මම කියන්න කැමති මේ ක්‍රියාදාමය තුළ දැන් අලුතෙන් මේ අප්‍රේල් 21 වෙනි ප්‍රහාරෙත් එක්ක විශාල ප්‍රශ්නකුත් ඇතිලා තියෙන එකක් පිළිගන්නවා. නමුත් දැන් තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මේවට ගේන විසඳුම් නිසාම විශාල අර්බුදයක් ශ්‍රී ලංකා න්‍යායලයින් එක තුළ ඇතිලා තියෙනවා. දැන් ඔබතුමාලා මේ සංචාරකයන්ට සහන දෙන්න කියලා ගෙනාපු වැඩපිළිවෙල තුළ මේ ගුවන් සේවා සැපීමේදී නැත්නම් පැසෙන්ජර්ස්ලට නැත්නම් එන මගීන්ට සේවා සැලසීම සඳහා කරපු වැඩපිළිවෙල තුළත් තවත් ඩොලර් මිලියන 5ක අලාභයක් මේ ආයතන දැන් සිද්ධ වෙලා තියෙනවා. අයිය අපි කෝප් කමිටියෙත් සාකච්ඡා කරා මේ සම්බන්ධව. මේකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේකට අවශ්‍ය කරන කැබිනට් පත්‍රිකාව දාන්නේ අපේ ගරු අගමැතිතුමාගේ අමාත්‍යංශය. එතකොට මේ අමාත්‍යංශයෙන් දාන එක එවනව ආපහු මේකට කැමැද්ද අකමැද්ද කියලා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලයට මේක අනුමත කරන්න එපාද කියලා. ඉතින් අත්ත වශයෙන් මේවා සාකච්ඡා නොකර වෙන වෙන අමාත්‍යංශ වලින් මේවට අත ගහන එකේ ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. ඔබතුමාවත් දන්නේ නැහැ මං හිතන්නේ ඒ දාපු කැබිනට් පේපර් එක ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා මම අහන්න කැමති තවත් පාඩු ලබනවා ඔබතුමාලා දෙන වැඩපිළිවෙල යටතේ මේ 100ට මේ ඩොලර් මිලියන 5 මේ වන අලාභය මේ ආණ්ඩුව වෙනත් විදියකට මුදල් අමාත්‍යංශයෙන් දරා ගන්නවද නැත්නම් වෙන්නේ තවත් මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩු වෙන එක නවත්තන්නම් වෙන්නේ නැහැ. මම අහන්න කැමති ඔබතුමාගෙන් මේ සම්බන්ධව ඔබතුමා ගන්න පියවර මොකද්ද කියලා ඉස්සෙල්ලාම පළවෙනි ප්‍රශ්නේ විදියට.
ඔබතුමා අහපු එකේ ඒ කිප කරුණු හරි. මොකද ප්‍රහාරයට පස්සේ සංචාරකයන් මේ රටට ගේන්න ඕනේ එක තමයි මූලික කරුණ. එක්කද සංචාරකයන් රට නැවත පැමිණුණොත් ආදායම ඉබේටම ඉහළ යනවා. ආදායම ඉබේට ඉහළ ගියොත් ශ්‍රී ලංකා ගුවන් සේවාවටත් හොඳයි, රටටත් හොඳයි, සංචාරක ව්‍යාපාරයටත් හොඳයි, පොඩි කඩසාප්පුවටත් හොඳයි, සංචාරකයන්ට බඩු විකුණන කඩසාප්පුවට හොඳයි. ඉතින් මං හිතන්නේ ඒ ආමාත්‍යංශවලින් ඒ තීරණ අරගෙන තියෙන්නේ මං හිතන්නේ මූලික ප්‍රශ්නේ විසඳන්න. එතකොට මූලික ප්‍රශ්නයක් විසඳනකොට සහන දෙනකොට වෙන කවුරු හරි ඒකට ගෙවන්න සිදු වෙනවා. ඒක සහනයක්නේ. ඒක ගෙවන්න සිදු වෙනවා. එතකොට මෙතනින් ශ්‍රී ලංකා ගුවන් සේවාවේ ආදායම ඔබතුමා කිව්වා වගේ එස්ටිමේට් කළොත් දල වශයෙන් ඩොලර් මිලියන 5ක් විතර අඩු වෙනවා. එතකොට ඔබතුමා අහන ප්‍රශ්නේ ඇවිල්ලා මේකට ගෙවන්න යන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවාවද මහා භාණ්ඩාගාරයද ගෙවන්න යන්නේ කියන ප්‍රශ්නෙත් ඇහුවා. ඇත්තටම ශ්‍රී ලංකා ගුවන් සමාගම දැන් වෙනකන් දුවන්නේ රටේ භාණ්ඩාගාරයේ ශක්තියෙන් තමයි මේක කොහොමත් ගෙනියන්නේ. ඉතින් මම පසුව පැහැදිලි කළා මේක කළොත් අපි එතකොට මේක රජය කොහොමද දරන්න වෙනවා. මොකද අලාභය වැඩි වෙනවා නම් රජයට කොහොමද ඒක දරන්න වෙනවා.
ඒකේ දෙවැනි ප්‍රශ්නේ
නෑ මේ දරන්නේ මුදල් අමාත්‍යාංශයද අරකද කියලා මම ඇහුවේ.
ඔව් ඉතින් ඒක ඒක රජයට දරන්නේ වෙනවා කියන්නේ මුදල් අමාත්‍යාංශය හරහා තමයි අන්තිමට දරන්නේ වෙන්නේ. මොකද අලාභයක් තියෙනකොට කොහොමත් ඒක අලාභයක් තිබුණකොට පුද්ගලික ව්‍යාපාරයක් නම් වහලා දානවනේ. ඉතින් මේක වහලා දාන්න නැත්තම් මේක ගෙනියන්නේ වෙන හේතු නිසා නම් ඒක ඒක මුදල් අමාත්‍යාංශයට ගෙනියන්න වෙනවා.
හොඳයි. මොකද්ද දෙවෙනි ප්‍රශ්නේ ඉවරයි. මොකද්ද උනේ?
එවැනි අතුරු ප්‍රශ්න කරු කතානායකතුමනි, මේ රටේ බොහොම පැහැදිලි මේ ආණ්ඩුවටත් මේ රටටත් මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා කියන එක හරි. මොකද හේතුව අපි ඔක්කොම වැරදිකාරයෝ නොවුණාට මේ ආණ්ඩුව වලින් ක්‍රියාත්මක වෙච්ච ක්‍රියාදාමය තුළ තමයි මේ සිද්ධි සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ගරු කතානායකතුමනි, කිසිම වැඩපිල්ලක් සැලැස්මක් නැති එකේ ප්‍රතිඵලය මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමටත් බලපාලා තිනවා. බලන්න සංයුක්ත සැලසුම් හදනවා ගරු කතානායකතුමනි, ඔබතුමත් මං හිතන දන්නවා අපේ ඇමතුමත්. දැන් අපිට දැනට තියෙන තත්ත්වයන් අනුව 2010 ඉඳලා දිගටම සංයුක්ත සැලැස්ම හදනවා මේ ආයතනයේ විසින් දිගින් දිගටම. මේ නයිරාස් කියන සමාගමට අපේ සුනිලන්දු නැතිමැතුමත් මේක ඉතාම පැහැදිලිව විස්තර කරා. මේ නයිරාස් කියන සමාගමට පමණක් මේ සංයුක්ත සැලැස්මක් හදන්න රුපියල් මිලියන 247.1ක් 2018 වර්ෂය වෙනකොට 2005 ඉඳලා මේ වෙනකොට ගිවලා තියෙනවා. ඒ කියන්නේ මේ රුපියල් මිලියන 247ක්. ඒ කියන්නේ කෝටි 24කට අධික සංඛ්‍යාවක්. ඒ නිසා මේක විශාල අර්බුදයක් බවට පත් වෙලා තිනවා. මේ රටේ ස්ථාවර තැනකට ස්ථාවර අවුරුදු 50කටක සැලසුම් නැති එකේ ප්‍රතිඵලෙ මේ තියෙන්නේ. ඒ වගේම අද වෙනකොට ගරු කතානායකතුමනි, රුපියල් බිලියන නැත්තම් විශාල අර්බුදයක් තිනවා මේ කාලවකවානු තුලම. විශාල ප්‍රාග්ධන වුණතාවයක් මේක ඇතුලේ ඇවිල්ලා තිනවා. ඩොලර් මිලියන 10කට වැඩිය විශාල අර්බුදයක් මේ කාලවකවානුව තුළ ඇති වෙලා තියෙනවා. දැන් මේකට ඔබතුමාලගේ විසඳුම බවට පත් වෙලා තියෙන්නේ මේ ක්‍රියාදාමය තවත් PPP කියන ආයතන නැත්නම් පෞද්ගලික කරණය කිරීමේ වැඩපිළිවෙළටදී තිලාන විජේසිංහ මැතිතුමාගේ වැඩපිළිවෙළටදී දාලා තියෙන කමිටුවකට දාලා එතනින් දැන් ඒගොල්ලෝ යෝජනා කරනවා 149ක් ශ්‍රී ලංකන් එයාලයින් එකෙන් දෙන්න කිසියම් ආයෝජකයෙකුට. ඒ කියන්නේ ඔහුට දෙන්න පෙරාතුව මේ තියෙන සියලුම බර මුදල් අමාත්‍යාංශය විසින් දරා ගනිමින් එතකොට තවත් ඩොලර් මිලියන 500කට අධික සංඛ්‍යාවක් ඒ බරත් සම්පූර්ණයෙන් රට විදියට අපි ගෙවන්න වෙලා, ලංකාවේ අපේ අහිංසක මිනිසුන්ට ගෙවන්න වෙලා ඩොලර් මිලියන 225ක් විතර තීරණය කරනවා. මෙන්න මේ ගානට 149ක් අපි දෙන්න සූදානම් කියලා මේ සමස්ත ශ්‍රී ලංකන් එයාලයින් එක පෞද්ගලීකරණය කිරීම තුල. ඒතර මම අහන්න කැමතියි මේකට කිසියම් වූ ඇස්සමේන්තුව සකස් කළ තියෙනවද? මේ රටක් විදිහට අපිට මේක විශාල ශක්තියක් තියෙන ස්ථානයක්, මේ 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 ශ්‍රී ලංකාවේ ඩෙස්ටිනේෂන් එක. මේකවත් වටිනාකමක් විදිහට සලකන්නේ නැතුවද රුපියල් ඩොලර් මිලියන 225කට මේ තක්සේරු කළා මේ විදිහේ වැඩපිල්ලක් තුල මේක පෞද්ගලීකරණය කරන්න හදන්නේ? මම ආයෙත් කැමතියි ඔබතුමාගේ මේකට මොකක්ද දෙන උත්තරේ කියලා.
මන්ත්‍රීතුමනි, පළමුවෙන්ම කියන්න ඕනේ එහෙම ඩොලර් මිලියන 225කට කාටවත් දෙන්න සැලැස්මක් නැහැ. ඒක මම කියන්නේ එහෙම එකක් නැහැ කියලා කියන්නේ. මේක සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න ඕනේ, නැත්නම් වැරදි අදහසක් ඇති වෙන්න පුළුවන්. හරිද? එතකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඔක්කොමලාට ආරාධනාවක් දීලා සති දෙකකට විතර උඩදී අපි ශ්‍රී ලංකන් එයාලයින්ස් එක සාකච්ඡා කරන්න ඔක්කොමලවට ආරාධනා කළා. මම ස්තුතිවන්ත වෙනවා කතානායකතුමත්, ඒ ලියුමන ලැබුණ අවස්ථාවේදී කතානායකතුමත් ඒ සාකච්ඡාවට ආව. අහගෙන ඉන්න මොනවද කියන්නේ කියලා අහගෙන ඉන්න. දැන් ඒකට හේතුව ඇවිල්ලා මං හිතන්නේ මේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ තියෙන ප්‍රශ්නය අර්බුදය ඇවිල්ලා රජක එක ආණ්ඩුවක ප්‍රශ්නයක් නෙමෙයි, ඊට වැඩිය ගැඹුරු ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. ඒකයි මම යෝජනා කළේ කතානායකතුමාගේ අවසරය ඉල්ලගත්තේ හැමෝටම ආරාධනා කරන්න එන්න, ඇවිල්ලා ඇතරම බලන්න. අපි එතනින් ප්ලෑන්ස් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා ඔපරේෂනල් ප්ලෑන් එකක් තියෙනවා. ඒක කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය. මොකද මම හිතන්නේ දේශපාලඥයන් වෙන අපිට දැනුමක් නැහැ ඔපරේෂන්ස් ප්ලෑන් එක කරන්න. මෙතන මූලික ගැටලුව ඇවිල්ලා රජයේ විවසාය state owned enterprises වල හුඟක් වෙලාවට අපි සුදුසු මිනිස්සුපත් නොකරන එක, fit and proper ක්‍රයිටීරියා තියෙන මිනිස්සු පත් නොකරන එක. මම හිතන්නේ මේ මූලික ප්‍රශ්නයට අපි විසඳුමක් දෙන්න ඕනේ. මේ ආයතනය මගේ භාරයට ආවට පස්සේ කතානායකතුමනි, මම අධ්‍යක්ෂක මණ්ඩලයේ වෙනස් වීමක් කරලා නැහැ. දැන් කරන්න බලාපොරොත්තු වෙනවා, මාස ගණනාවක් වෙනවා. මොකද මං හිතන්නේ මේක පුද්ගලයන්ගේ ප්‍රශ්නයකුත් නෙමෙයි, මීට වැඩිය ගැඹුරු ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. එතකොට මෙහෙම යෝජනාවක් නැහැ. වැඩපිළිවෙලක් හැමතිස්සෙම තිබිලා තියෙනවා. ඒ වැඩපිළිවෙලක් තිබිලා තියෙනවා. ඉතින් ඒ වැඩපිළිවෙල කලින් කාලයට වෙනස් වෙනවා. නමුත් ඒ වැඩපිළිවෙල තමයි මම එදා පාර්ලිමේන්තු ඉදිරිපත් කළේ එක එක්කෙනාගේ අදහස් ගන්න. හැබැයි මේක ඉස්සරහට ගෙනියන්න මම එකඟ වෙනවා. බදු ගෙවන ජනතාවගේ මුදල් මේකට යොදවන එක අපි නතර කරන්න ඕනේ. එමිරේට්ස් ආයතනයේ යටතේ තියෙනකොට පමණයි බදු ගෙවන ජනතාවගේ ඩොලර් එකක්වත් ওই ආයතනයට නොදැම්මේ. එදා එක කරගෙන යනකොට සමහර අය කතාවක් හැදුවා, මෙන්න එමිරේට්ස් එකට මේක බාර දීලා මේක නැති වෙගෙන යනවා කියලා ওই කතාවත් හැදුවා. ඒක අන්තිමට වුණේ අපි ඒක එමිරේට්ස් එකෙන් බාර අරගෙන ඒ ඉස්සර වෙච්ච සිද්ධියම දැන් සිදුවෙගෙන යනවා. ඉතින් මේක වහලා කරන්නේ නැහැ කවදාවත්. මේක ප්‍රසිද්ධියේ සාකච්ඡා කරලා මේ සැලැස්ම අපි ඉදිරිපත් කරනවා, ක්‍රමානුකූලව ඉදිරිපත් කරනවා. මේ සැලැස්ම ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා ඇලයන්ස් එක නෙමෙයි, මුදල් ආමාත්‍යංශයෙන් ඉදිරිපත් කරන්නේ රජයේ වෙනුවෙන්. මොකද අයිතිකාරයාගේ සැලැස්ම තමයි අපිට මෙතනට ඕනේ. මෙතන ඇවිල්ලා කලමනාකාරකගේ සැලැස්ම පමණක් නොවේ.
තුන්වෙනි ප්‍රශ්නේ ගරු චමින්ද විජේසේකරි මැතිතුමා, ගරු මුදල් ඇමතිතුමාගෙන් ඇසීමට.
ඒකට සති දෙකක් කල් ඉල්ලනවා. අවසරය ඇතුව සති දෙකක් කල් දුන්නොත් ඒකයි.
ඔව් ගරු අමාත්‍ය, මේ තුන්වෙනි සැරේ ස්ථාවර නියෝග අනුව තුන් සැරේකට වැඩි කල් දෙන්නේ නැහැ. ඒකින් මම හිතන ඔබතුමා මේක තහ ඉක්මනින්ම ස්ථාවර නියෝග අනුව ඉක්මනින් පිළිතුරු දුන්නොත් අපි පාර්ලිමේන්තුව අගය කරනවා ඒක.
ඔව් එතුමාගෙන් අවසරය ඉල්ලලා කල් ගන්නන් සර්. ඔව් ඉක්මනින් අවසරය දෙනවද ඔබතුමා මට සමාදයක්.
මට වෙනත් කාරණයක් ගැන මම ඉස්සල්ලත් යමු වුණා.
වෙනත් කියන්නේ මේකට අදාළ මන්ත්‍රීතුමා.
මේකට අදාළ නෙවෙයි, දැන් අපිත් නොමග ගියා මේ දයසිරි ජයසේකර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ. දැන් ඔබතුමා ව්‍යස්තදායක සභාවේ තුල සානුකම්පිතව යම්කිසි ප්‍රශ්නයක් සාකච්ඡා කරලා ඔබතුමා මැදිහත්වීමක් වෙලා
තියෙනවා.
අපිට තේරෙන හැටියට ඔබතුමාට අයිතියක් තියෙනවා ඒ වැඩේට මැදිහත්වීම සඳහා කියන කාරණා. නමුත් ඔබතුමා මේ දේශපාලන ප්‍රශ්නයක් ඇදගෙන
ඔබතුමාගේ මතයනේ අපි ඒක ඔයාලා ගණන් ගන්න ඕනේ නැහැ.
පොත් පිට කර ගන්න බැරි වෙච්ච නිසා
ඔය ඔබතුමාගේ මතය නෙවෙයි ඉවරයි.
මේ ගාගෙන මේ ප්‍රශ්නේ වෙනත් වෙනකට
හොඳයි. මොකද නෑ ඉතින් හරි ඔබ කියපේ වෙන. ඒක තමයි මගේ ආචනා කියලා. දැන් මම ආයෙ කතා කරන්න බෑ. ගරු වෛද්‍ය නරින්ද ජයසිංහ මහත්තයා අනව ඔබතුමා ගැන කියපුවා කියලා පිළිතුරු දුන්නා ඒකේ වල. ඒක වෛද්‍ය නරින්ද මහත්තයා
අහනවා.
ගරු වෛද්‍ය නරින්ද මහත්තයා ගරු අග්‍ර මහත්තයා ඉතිමන්. ඔබතුමා නෑ සහයෝගය දෙන්නේ ඔබතුමා රාජ්‍ය නෑ අවස්ථාව නෑ මම දෙන්නේ. අද අවස්ථාව දෙන්න බෑ. බොහොම කනගාටුයි. කියන්නේ ඔබතුමාට ආයතන ජීවිතය පටන් ගත්තේ නෑ නෑ ඔබතුමාට මන් දුන්නේ ඉතින් ඔබතුමාට අවස්ථාවක් දුන්නා එතුමාට අවස්ථාවක් දුන්නා ඒකට පිළිතුර නෑ. හරි ඔබතුමා ඉඳගන්න. නරු නයින් ජයසි මැතිතුමා ඔබතුමා හැමදාම උදේට මාවක් හරි කරන හැමදාම අවුල් කරනවා ඔබතුමා මට පේන විදිහට හැමදාම අවුල් කරනවා කියන පරිලකල වාගීමේතු කටයුතු කරන්න කරුවන් මන්ත්‍රීතුමා. ගරු රාජ්‍ය ජයසි මහත්තයා ප්‍රශ්නෙට
පිළිතුරු දෙන්න. අසරණ කෙනෙක් උත්තර දෙන්න කෙනෙක් නෑත්තේ.
ඒක ජනාධිපති මහත්තයා මම තයින් කරා. ග්‍රාමාධිපතිතුමා මාස 6ක් කල් ඉල්ලනවා.
ඒක පොඩ්ඩක් ඉක්මන් ගන්න. මේ ගරු ප්‍රධාන සංවිධායකතුමා ඒක පොඩ්ඩක් ඉක්මන් කරලා දාන්න.
එහෙන් දන්නලා තියෙනවා
එහෙම. ඔව් ඒක පොඩ්ඩක් කියලා ඒක මාසයක් ඉල්ලනවා. ගරු ඉෂාන් රහමාන් මහත්තයා
මේ ප්‍රශ්නය තිබෙන්නේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන්. ගත්ත වාහන ගැනයි මං අහන්නේ. එතකොට දැන් මේ ලිඛිතව තිබෙනවා මේවා. දැන් මාසයක් කල් ගන්නවා කියලා කියන්නේ ගරු කතානායකතුමනි මේකට උත්තර දෙන්නේ නැහැ කියන එකයි. දෙසරයක් කල්ලරන් තියෙනවා දැනටමත්. ගත්ත වාහන ගැන ගන්න හොඳයි නම් ඇයි කියන්න හොඳ නැත්තේ? ඒකනේ වරායෙන් පන්නපුවා නෙමෙයි අපි අහන්නේ. මුදල් අමාත්‍යංශයේ මුදල් වෙන් කරලා මේ රේගුව හරහා ගෙනාපු වාහන අමාත්‍යවරුන්ට පාවිච්චිර ගෙනාපු වාහන ගැන ඉතින් මේකට දෙසරයක් කල් අරගෙන තව මාසයකට කල් ගත්තට පස්සේ ඒ කියන්නේ මේක කියන්න සූදානම් නැහැ කියන එකයි.
හොඳයි ප්‍රධාන සංවිධායකතුමා අපි අවධානය යොමු කළා. ගරු ඉෂාක් රහමාන් මහත්තයා
අහනවා කතා නැගිටිමනි.
ගරු ප්‍රාථමික කර්මාන්ත සමාජ සේවකයන් මිත්තමාට
ගරු කතානායකතුමනි, ආ එක පිළිතුර අනෙකුත් බොහෝ දිස්ත්‍රික්කවල පරිදිම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳහාද සමෘද්ධි සහනාධාරය ඉල්ලුම් කර ඇති. එමෙන්ම ඒට හිමිකම් ඇති පවුල් රාශියක් සඳහා සමෘද්ධි සහනාධාරය ලබා දීමේ ක්‍රියාවලියක් මෙතෙක් නොතිබුණි. සමෘද්ධි ව්‍යාපාරයේ ආරම්භයේ සිට පැවති වැඩසටහනට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමෘද්ධි සහනාධාර ලාභීන් සංඛ්‍යාව 57,947ක් වේ. වසර 21ක් තිස්සේ එකම කණ්ඩායමක් සමෘද්ධි දීමනාව ලබාගෙන තිබෙන අතර ඔවුන් සමිබල ගැන්වීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇත. වර්තමාන රජය යටතේ සමෘද්ධි විෂය භාර ගැනීමෙන් පසුව හරි මම මේ පළවෙනි එක කියලා එතුමාට බාර දෙන්නම්. එතුමා විෂය භාර ගැනීමෙන් පසුව අමාත්‍යවරයා ලෙස පත්වෙන් පසුව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තෝරා ගන්නා ලද පවුල් 12,281ක් සඳහා සමෘද්ධි සහනාධාරය ලබා දීමට කටයුතු කර ඇති බව සභාවට දැනුම් දෙන්නෙමි. දෙවෙනි ප්‍රශ්නේ ඉඳලා ඇමතිතුමා ඇවිල්ලා ඉන්න නිසා
දෙක සමෘද්ධි ප්‍රතිලාභ අලුතෙන් ලබා දුන් පවුල් 12,281ට අමතරව එලෙස ප්‍රතිලාභ හිමිව යුතු පවුල් ඇත්නම් සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා ඇත. මේ අනුව දැනට ප්‍රධාන කාර්යාලයට ඉල්ලුම්පත් 104,000ට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇත. ආ කවරේද අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙන්ම සෙසු දිස්ත්‍රික්ක සියල්ලේම ඉල්ලුම්පත් සලකා බලා සුදුස්සන් තෝරා සමෘද්ධි සහනාධාර ලබා දීමේ වැඩසටහන ඉදිරි මාස දෙක තුළ නිම කිරීමට මා දැනටමත් සැලසුම් කර ඇත. ඈ ඉහත පිළිතුර අදාළ නොවේ.
ඇමතුමනි බොහොම ස්තුතියි. ඔබතුමා කියපු එක පැහැදිලි. අනුරාධපුරදී බොහොම ප්‍රශ්නයක් තිබු එක සමෘද්ධි වලින් නිවැරදි කරලා තියෙනවා. නමුත් තව සමෘද්ධි නිලධාරී අඩුපාඩු තියෙනවා සමහර තන්වල. මීට පෙර සමෘද්ධි නිලධාරී දීලා තියෙන්නේ ඉන්ඩවි කරලත් මොනවත් සුදුසුකම් අනුවනේ. ඔබතුමා හරි මේ අඩුපාඩු තියෙනවා ඉක්මනින් ඒ කටයුතු කරන්න ඒ නිලධාරී ගොල්ලු පත් කරලා දුන්නොත් බොහොම හොඳයි කියලා මං ඉල්ලීමක් කරන ඔබතුමාගයි.
හොඳයි.
දැනට මන්ත්‍රීතුමා අපේ ඒ පුරප්පාඩු තියෙනවා. ඒ පුරප්පාඩු ඔක්කොම මේ 439ක් තියෙනවා. ඒකට දැනට ඉන්ටර්වියු කරගෙන යනවා. ඒක ළඟදිම ඒ අඩුපාඩු සියල්ල
සපුරනවා.
දෙවැනි එක සමෘද්ධි ගන්න අය ඉන්නවා ඇමතුමනි. එයාට ටොයිලට් නැහැ. ඒ වගේම නිවාසවල අඩුපාඩු තියෙනවා. මේ සමෘද්ධි වල තියෙන මුදල් වල ස්ථිර තම්බත් වල හිර කරලා තියෙනට වඩා ඒ නැතිබෙරි අයට ඒ ගෙවල් හදලා ඒ වගේම නැතිබෙරි අයට ටොයිලට් හදලා දීලා ඒ වගේ පහසුමක් කරලා දුන්නොත් ලොකු දෙයක් කියලා ඉල්ලනවා. ඒකත් ඔබතුමාගේ අවධානයක්.
දැනට අපි ගෙවල් 30,000ක් ඒ වගේම වැසිකිලි 50,000ක් අපි හදන්න සැලසුම් කළා තියෙනවා. දෙසැම්බර් මාසයේ ඉස්සෙල්ලා මේ ඔක්කොම හදලා ඉවර කරනවා කියන එකත් ගරු මන්ත්‍රීතුමාට කියන කැමතියි.
හරි, බොහොම ස්තුතියි. හොඳයි.
ගරු මහමුදු නසීර් මැතිතුමා, ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා, ගරු අග්‍රාම මැතිතුමා, ජාති ප්‍රතිපත්ති මැතිතුමා ඇසීමට.
ආ එක හිටපු අමාත්‍යවරයා විසින් ජනමාධ්‍ය වෙත සිදු කරන ලද ප්‍රකාශ පිළිබඳ වගකීම දැරිය නොහැක. ආ දෙක ඔව් දීර්ඝ කාලයක් උසස් වීම නොලබ උප පොලිස් පරීක්ෂකවරුන් ගණනාවක් සිටින බැවින් එසේ උසස් වීම නොලැබීම මගින් එම නිලධාරීන් රාජකාරිමය වශයෙන් කනස්සල්ලට පත්වී ඇති බව පිළිගත හැකිය. ආ තුන මේ සම්බන්ධයෙන් පොලිස්පති ගේ නිර්දේශ පරිදි අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩලයේ සංදේශය සඳහා අනුමැතිය ලද නමුත් එය ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් පැන නැගින බවට නිරීක්ෂණය විය. එබැවින් එම අමාත්‍ය මණ්ඩලය තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් 2018 ජූනි 13 වැනි දිනේ අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇත. ඒ අනුව උසස් වීම නොලබා දීර්ඝ කාලයක් එකම තනතුරේ රැඳී සිටින පොලිස් කොන්ස්ටාබල් පොලිස් සැරයන් හා උප පොලිස් පරීක්ෂක නිලධාරීන්ට උසස් වීම් ලබා දීම පිළිබඳ පොලිස්පති විසින් නව යෝජනාවලියක් සකසා ඉදිරිපත් කර ඇත. එම යෝජනාවලිය කර්මනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අතර 2019 මේ මාස 17 වන දින ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද පවත්වන ලදී. මේ සම්බන්ධව කර්මනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණය ලද පසුව ඉදිරි කටයුතු කිරීමට පියවර ගනු ලැබේ. අහතර දිනය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක. උසස් වීම් ලබා දීම සම්බන්ධයෙන් සකස් කරන ලද යෝජනාවලිය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණය ලද පසු නොපමාව ඉදිරි කටයුතු කරනු ලැබේ. ආ පැන නොනගී.
ගෞරවනායකතුමනි,
මම තුමාගේ අහන්න කැමති මේ ඇමතිවරු මාරු වෙන විෂයන් පිළිබඳව අමාත්‍යාංශ පිළිබඳව වගකීම් වලින් within විට. දැන් ඒ ඇමතිවරු එකම ආණ්ඩුවක ඇමතිවරු වෙද්දි ඒ ඇමතිවරුන්ගේ ප්‍රකාශ වලින් ඊළඟ ඇමතිවරයා බැඳී සිටින්නේ නැහැ කියන එක ඔබතුමන්ලාගේ ඔය තිබෙන සමූහික වගකීමට හරිද වැරදිද?
ගරු මන්ත්‍රීතුමනි, මං හිතන්නේ මේ දැන් නීතිය සාමය ඇමතිවරයා හැටියට ගරු ජනාධිපතිතුමා තමයි දැන් වැඩ කටයුතු කරන්නේ. තේතුමා සමග සාකච්ඡා කළා තමයි මේක බලන්නට වෙන්නේ. කොහොමරත් මං හිතනවා කිසි දෙනෙක්ම අපේ රජයේ කිසි කෙනෙක් මේකට විරුද්ධව නැහැ. මෙතන ලොකු අසාධාරණයක් තියෙනවා මේ පොලිස්පතිවරුන්ගේ ඒගොල්ලන්ගේ මේ උසස් වීම් පිළිබඳව. ඒ ගැන අපි පුළුවන් තරම් ඉක්මනින් අපේ මේ දැන් ඉන්න මේ වැඩ බලන පොලිස්පතිතුමාත් සමග සාකච්ඡා කළා. පුළුවන් තරම් ඉක්මනින් ඒගොල්ලන්ගේ ගැටලු ටික නිරාකරණය කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
දුන්නේ නැහැ, කමක් නැහැ. මම මගේ දෙවෙනි ප්‍රශ්නේ අහනවා ගතානායකතුමනි. ඔබතුමා පිළිතුරු දුන්නේ නැහැ මගේ පළවෙනි ප්‍රශ්නයට. ඔබතුමා වෙන වෙන කතා කිව්වා. මන් දන්නවා තියෙන අමාරුකම්. දැන් මේ ඇමතිතුමා ඒවක ටීටි සාගර රත්නායක ඇමතිතුමා කියනවා මම කැබිනට් පත්‍රිකාවක් අත්සන් කළා, ඔබතුමා පිළිගත්තා. මේ උප පොලිස් පරීක්ෂකවරුන්ට දීර්ඝ කාලයක් මෙසේ සේවය කරපු පරීක්ෂක තනතුරු දෙන්න. එතකොට ඒ කැබිනට් පත්‍රිකාව පස්සේ අත්හිටෙව්වා යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙලා. මම කැමතියි දැනගන්න මොනවද ගැටලුකාරී තත්ත්වය.
ගරු මන්ත්‍රීතුමා, ඒ ගැන කියන්නට ඇත්තටම මම ඒ අවස්ථාවේදී කැබිනට් එකේ මම දැනුවත්ව නැහැ ඒ ගැන. මම කැබිනට් එකේ හිටියෙත් නැහැ, දැනත් කැබිනට් එකේ නෙවෙයි ඉන්නේ. නමුත් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලලා ඔබතුමාට අපි දැනුවත් කරන්න මොකද ඒක.
හොඳයි. එනක දැනුවත් කරන්න ගරු ඇමතිතුමා. හොඳයි, බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි. ගරු ශ්‍රීධර මැතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති බිරිඳ ඇමතිතුමාගේ ඇසීමට. ගරු ජයන්ත සම්රිය මැතිතුමා,
මම අහනෝ ගරු කතානායකතුමනි. නෑ, දයාගමගේ මැතිතුමාගෙන් අහන්න තියෙන ගරු කතානායකතුමා.
ඉන්නවා ග්‍රාමීය කර්මාන්ත ඇමතිතුමා. ගරු දැන්
සති දෙකක් කල් දෙන්න ගරු කතාන.
අපි වෙලා යනවා ඊළඟ ප්‍රශ්නෙට ගිහිල්ලා ආපහු එන්න පුළුවන්. එහෙම කරමුද? එහෙම කරමු. ඔව්. දැන් බිරිඳු දෙනවා, you want some time? නැත්නම් ඊළඟ ප්‍රශ්නෙට ගිහිල්ලා ආපහු එන්න පුළුවන්. දැන් පුළුවන්ද? කලියද? නෑ, right. හොඳයි. කන්. ගරු ආනන්ද අරුද්ගමගේ මැතිතුමා, ගරු අභ්‍යන්තර සුචිකාරු පිරිමි මැතිතුමාගේ ඇසීමට.
රාජ්‍ය ඇමතිතුමා හිටිය දැන් මම දෙන්න උත්තරේ. මන්ත්‍රීතුමා උත්තරේ දෙන්නද?
ආ, සර් දෙන්න.
ආ, එකට පිළිතුර මහනුවර දිස්ත්‍රික්කයේ තිබෙන පළාත් සභාවට අයත් මාර්ග සංඛ්‍යාව 391ක්. ඒවායේ මුළු දිග කිලෝමීටර් 1280.46ක්. ආ දෙකට පිළිතුර එම මාර්ගවල නම් ඇමනුම් එක යටතේ දක්වා තිබෙන එක සභාගත කරනවා. ආ තුනට පිළිතුර ඒ සඳහා වැය කළ මුළු මුදල රුපියල් මිලියන 1759යි. හතර ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරන්නේ නම් ප්‍රමුඛතාවය හා අත්‍යවශ්‍ය බව මත පදනම්ව ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත විදේශ අරමුදල් ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බැලිය හැකිය. ආ අදාළ නොවේ.
කරු ඇමැතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, අපි දැකපු දෙයක් විවිධ මාධ්‍ය තුළින් යටිනුවර ආසනේ පොත්තපිටිය පිළිමතලා මාර්ගය, ඒ වගේම නාවලපිටිය ආසනේ සිංහපිටිය දොළොස් භාගයේ හරහා යටියන්තොට මාර්ගය, ඒ වගේම ගම්පොළ හතුකොඩ හරහා තැඹිලිගල හරහා යන මාර්ගය සකස් කරලා දෙන ලෙස මේ පළාත් සභා මාර්ග සංවර්ධන අධිකාරියට සහ අදාළ අමාත්‍යවරුන්ට විවිධ උද්ඝෝෂණ කරමින් ප්‍රදේශයේ ජනතාව ඉල්ලුවා මේ මාර්ග හදලා දෙන්න කියලා. හැබැයි තාම සිද්ධ වෙලා නැහැ. අපිට ආරංචි විදිහට ප්‍රදේශයේ දේශපාලන බලධාරීන් රජයට සම්බන්ධ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් සහ මේ ජාතික ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන් කියලා තියෙනවා, සිරස දෙරණ ස්වර්ණවාහිනී ආදී ඒ උද්ඝෝෂණයන් ආවරණය කරපු ඒ ආයතන සහ ඒ මාධ්‍ය තුලින් ඉල්ලගෙන මේ පාරවල් හදාගන්න කියලා. මම හිතන්නේ ජනතාවගේ ඒ අවශ්‍යතාවයන් මාධ්‍ය තුලින් ජනතාවට බලන්ට සැලසීම තුළ, ජනතාවට සන්නිවේදනය කිරීමට සැලසීම තුළ ඒ මාධ්‍ය ආයතන වලට මේ පාරවල් හදලා දෙන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. මේ ජනතාවගේ අවශ්‍යතාවයන් පෙන්වීමයි මාධ්‍ය තුලින්
සිදු කරන්නේ.
මම ඉල්ලා සිටිනවා පළවෙනි ප්‍රශ්නේ හැටියට ඒ මාධ්‍ය ආයතනද පාරවල් හදන්නේ ඔබතුමාලා මේ ආණ්ඩුවක් කරගෙන යන්නේ මේ දේවල් මේ විවිධ දේවල් කීමෙන් මගහරින්නද කියන ප්‍රශ්නේ මම අහන්න කැමති කරා.
පිළිතුරක් දෙන්න අවශ්‍ය එකක් නෙමෙයි
මම. හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ නම්
දෙවෙනි පස්සේ ගරු අමාත්‍යතුමනි, දැනට පළාත් පාලන ඒ වගේම පළාත් සභා මාර්ග මහනුවර දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ මේ වසර 10ක් ගත්තොත් පහුගිය වසර අපේ ආණ්ඩුව කාලේ මේ වසර 4 අත්තරපුවම එහා තියෙන ඒ අවුරුදු 6 කාලය තුළ විශාල මාර්ග පද්ධතියක් හැදිලා තිනවා මේ රටේ අපි එක දකින දෙයක්. ඒ නිසා මේ රජයේ පත් වුණාට පස්සේ අපිටත් එක්සත් ජාතික පක්ෂය එපා වුණේ. අපි කියන යෝජනාවක් අපිට කරගන්න බැරුණා. සමෘද්ධි දීමනාවක් අපිට දී ගන්න බැරුණා. ඒ නිසා විවිධ යෝජනා වලින් සංවර්ධන යෝජනා ගැලනලා තියෙන හැබැයි අපිට නම් දකින්න විදිහක් නැහැ. මහනුවර දිස්ත්‍රික්කේ පාරක් හැදිලත් ඔය කියන කිසි දෙයක් සිද්ධ වෙලත් නැහැ. ඒ නිසා අපි අහනවා තමුන්නාන්සලා කටින් බතල හිටිනවා මිසක් වෙච්ච දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා ඇමතිවරු කීප දෙනෙක් හිටියා මහා මාර්ග ඇමතිවරු හැටියට, හැබැයි වෙච්ච දෙයක් නැහැ. ඔක්කොම මඟට මුල්ගල් විතරක් තියෙනවා. හැබැයි පැලවෙන මුල්ගල් අගමැතිතුමා ගිහිල්ලා මුල්ගලක් තිබ්බා කෝටි 50ක් දෙනවා කියලා, ඒක පැලවෙනවා නාලුපිටි ආසනේ. ඒ වගේ පාරවල් වලට තමුන්නාන්සලා තිබ්බ මුල්ගල් සියල්ල පැලවෙනවා. ඒ නිසා ගස්සික කැපුවා විතරයි අගමැතිතුමා ගිහිල්ලා අක්කර 4ක ගස්සික කපලා දැම්මා කෝටි 50ක් සල්ලි දෙනවා කියලා. හැබැයි මෙව දීපු තැනක් ඇත්තෙත් නැහැ.
ප්‍රශ්නේ
කරපු දෙයක් ඇත්තෙත් නැහැ. ඒ නිසා මගේ මගෙන් ලක්ෂ 5ක් විතර විදුණා අග්‍රාමාත්‍යතුමා අරන් ගිහිල්ලා මුල්ගල් කියන්නේ. හැබැයි ඔබතුමා කවුද ගයන්ත කරුණාතුල කැමති ඔබතුමා අඩුම ගන්න ඉඩම හරි වෙන් කරලා දුන්නා. ඒකට අපිට ඔබතුමාට ස්තුතිවන්ත වෙන හැමදාම. හැබැයි මහ පොළව තියෙනවා, තීපු මුල්ගල තියෙනවා, ඒක පැලවෙන්නේ නැහැ. ඒ නිසා ඒ පැලවෙන්නේ නැති නිසා තමයි අපි හැබැයි ගත්ත තීන්දුව හොඳයි කියලා හිතන තමුන්නාන්සලා ගොඩරළලා කුණු වෙනවට වැඩිය ජහජරා වෙනවට වැඩිය අපිට හොඳයි මේ විපක්ෂය ඇවිල්ලා වාඩි වෙලා ඉන්න.
නැහැ බොමු චුටි
මොකද කියන්නේ මේකල් කරේ බොරුව.
ගරු සේජන මහත්තයා හරි හරි පොඩයින් පොඩයින් යා sorry he has asked two questions. They finish. He has finished two questions. ගරු හැමතිතුමා පුළුවන් නැත්නම් අපි ස්ථාවර නියෝගාරණ මට ඉඳ දෙන්න බෑ. ස්ථාවර නියෝගාරණ මට ඉඳ දෙන්න බෑ. ඔබතුමා එංගත් ඇත්තක් තියෙනවා නම් මට කමන්නේ.
බොහොම ස්තුතියි.
සංසාර ගත කරලා තියෙනවා ගරු මේ මාසේ අගෝස්තු මාසේ කොළඹ නුවර අධිවේගී මාර්ගයේ එක පියවරක් ආරම්භ කරනවා. දැන් ඒකේ ලකුණක්වත් නැහැ. ඔබතුමා ගණනාත්මක දේරුම් කරලා දෙන්න. මොකද මේ ඉලක්ක එකක්වත්
ආරේ ඉන්න ඇමෙතුමා ඉන්නවනේ හරි ගෞරව ඇමෙතුමා
මේ මම බැඳිලා නැහැ මේ ප්‍රශ්නේ දැන් උත්තර දෙන්න නමුත් මගේ මිත්‍ර සරත් අමුණුගම ඇමෙතුමා මේ ප්‍රශ්නේ කතා කරපු නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවනි කොටස CP2 කියන කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් ක්‍රියාත්මක කරගෙන යනවා 80% වැඩ
හොඳයි අපි විවාදයකට යන්න බෑ
මට කතා කරන්න දෙන්න
විවාදයකට යන්න බෑ ඉවර කරන්න ඉක්මනට අද
මේකේ નિયમિત දිනය තිබුණේ අගෝස්තු මාසයේ වැඩ සම්පූර්ණ කරන්න ඇමතිතුමා කියපු හැටියට ඒත් ඕනෑම කොන්ත්‍රාත්තුවක નિયમિત දිනයටම සමහර විට වැඩ නිමා කරන්න බැරි වෙනවා ඒ අනුව ඩිසැම්බර් මාසේ කියලා තමයි අපි කල් දීලා තියෙන්නේ මම හිතනවා ඩිසැම්බර් මාසෙන් එයා මාසයක් විතරයි ජනවාරි මාසේ වෙන්නත් පුළුවන් ඒ වෙනකොට දෙවනි කොටස සම්පූර්ණ වෙනවා එතකොට ඒ වගේම පළවෙනි කොටසයි තුන්වෙනි කොටසයි වැඩ ආරම්භ කරලා තියෙනවා එතකොට ඒ ටික ගරු ඇමතුමා මේ හැකි ඉක්මනින් යා කරන්න පුළුවන් සහ දෙවනි කොටස සම්පූර්ණ වුණ ගමන්ම අපි දැනට නිට්ටම්බුව දක්වා ලේන් හතරක් හදලා තියෙනවා. තීරු හතරක මාර්ගයක්. එතකොට නිට්ටම්බුවට ගියම නිට්ටම්බුවේ සිට පසියාලට අපි කනෙක්ෂන් පාරක් හදනවා. මීරිගම නගරය තුල ඉන්ටර්චේන්ජයක් හදලා අර දෙවනි කොටසට ගිහිල්ලා ඔතනින් නුවරට කුරුණෑගල හරහා යන්න මේක සම්පූර්ණ වෙනතෙක්.
හොඳයි. ගරු සරතම්රුගම ඇත්තමයිතුනේ අවර කරමු අද
මීරිගම ඉඳන් පොතුහැරටනේ ඔය දෙවෙනි කොටස තියෙන්නේ දැන් ඒ පරණ සැලැස්ම බොහොම සන්තෝෂයි පොතුම ආපු එක ගැන මොකද ඒ පරණ සැලැස්මේ එක්සිට්ස් දැන් පිට යන විදිය දැන් නැවතවරක් ඔබතුමා සලකලා බලන්න ඕනේ මොකද දැන් මුළු පාරම එකපාරට විවෘත වෙන්නේ නැහැනේ විශේෂයෙන් කිරියල්ල මැතුමා මේක හොඳට දන්නවා එතකොට අර මුළු සැලැස්ම ටිකක් වෙනස් කරන්න විශේෂයෙන් දැන් ගල ගෙදර බලන්න පින්නවල පින්නවල තමයි ඔබතුමා හොඳට දන්න ඔබතුමාගේ කොට්ටාසේ මුළු ලංකාවෙම වැඩිම සංචාරකයෝ වෙන තැන අලි බලන තැන එතකොට දැන් අලි හරි රැකගන්න බලන්න එතකොට එතන ඉඳන් මේ දාන වෙන එක්සිට් එකක් මොකද කිරියල්ල ඇමතුමා මුළු ලංකාවෙම වැඩිම දේශීය විදේශීය සංචාරකයෝ ඉන්නේ පින්නවලට ඉතින් මේ අධිවේගී මාර්ගයේ එක්සිට් එකක් දාන්න ඕනනේ ඒකට ඔබතුමා උපදෙස්
දෙන්න හොඳයි
අලි ගැන කියපු නිසා ඔයාලා යන විදිය ගියා නම් අලි හොඳටම රැකෙනවා බය වෙන්න එපා.
හොඳයි.
ඔයාලා එහෙම යන විදිය
යන. දැන් අපි මේ අලි පෙර ඔක්කොම යනවා දැන් අලි. සභානායකතුමා මෙතන අවසන් කරමු හොඳයි.
සර් මට විඩාට් කීපයක් දෙන්න මොකද දැන් මේ අධිවිගේ බාර්ග ගැන මගේ මිත්‍ර මේ අමෘගෝ මෙතුමා ඉදිරි ප්‍රශ්න කරනවා. මම මෙතුමාට කියන්න කැමතියි මෙතුමා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ අවුරුදු 10ක් හිටියා.
මෙතුමා
මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ අවුරුදු 10ක් හිටියා. එතකොට I didn't disturb you.
Now you ask a question, let him respond and we'll finish it off.
Yeah. Your management.
Yeah.
Let me speak.
No, come, honorable. No. You ask a question from me, you refer to him. So let him reply. Let him reply. Then I finish it. What are you doing?
Sir,
oh yeah, you are educated. Please let him reply.
Garu katanaage tumani. Metuma avuruddayak Mahinda Rajapaksha. Why are you disturbing me? You are a civil servant. Please.
Right, you go ahead and reply.
You sit down. Okay. Sir, 2015 metivarane wenakota. කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ එක මිහිඟලක් බැල්ල තිබෙන්නේ. Sir, please.
No, let him reply. He has the right to reply. Now he has the right to reply. You ask from him. No, but then let him reply. He has a right. He has a right. Now, please sit down.
Hang on.
Now, we'll go to the other subject now. Is there.
No. Sir, the last part of the coming of a ballot with Mituba cutting battle. Hurry.
Now you go ahead and finish it off, but he can't be.
Mama.
He's also an educated person. He's a civil servant, so please.
Sir, Mama Mahamarga Amati Kali, Dan Kabali Visipanda Menda. Ekatabai Vedagat. Sir,
No. You have a. Honorable Dr. Amaruma, he also has a point out to reply, you know. Let him also reply. You have a right to ask the question. So let him. Now, you are an educated person, no?
Sir,
no, so you
can
I take out the liar part, yeah.
Uttarane.
Hurry.
Sir, Mama. Mama Mahabharata Amati Kale. Mama Mahabharata Amati Kale. Didas Palave, October Basi Dila, Idan Kabali Vishipadda, Mendes. Idan Kabali Vishipadda, Eka Mandala, Api Paragatta. Metuba Aurudhaya.
Now don't disturb.
Metuba Aurudhaya, Mahinda Tekitia. Metuba Adiveki Bargain, Virudhauna. Metuba Galagadara, Virudhata, Yaparep.
So we'll go with Ajman. Thank you, Garu, Sridharan, Mantuma. So we'll. Okay, all right. Let him try. Garu, Indi Kanurudha Mantuma. Garu, Garu Nivasa Idigiri Mehmetuma. Garu Padar Sangvidhayatuma, will you reply this? Pasne aywa?
Nivasa Mehmetuma sati deka kallila.
Garu Katanay.
Oh.
Hatharaveni vatavatai me prasne passate yanne. Enisa Garu Katanayakatumani 2018 mul vasare indala me ඔබතුමාලගේ නිවාස ඇමතිතුමාගෙන් මේ ප්‍රශ්නේ අහනවා. ඒ නිසා දැන් එතුමා ජනාධිපති අපේක්ෂකයා වෙන්නද මොනවා වෙන්නද අපිට අදාළ නැහැ. නමුත් දැන් මේ සේවකයෝ 4500කට වැඩි ගාණක් වැඩිපුර බඳවගෙන තියෙනවා. එතකොට මේවා මව් ආර්යාවට සේවය කරන්නද ආර්යාවට සේවය කරන්නද කාට සේවය කරන්නද අපි දන්නේ
නැහැ.
කරුණා කරලා මේ 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 ගරු
ආරි කතා කියන්නෝ
අපරදේ කතානායකතුමනි ඒ රටේ නායකත්වය බාර ගන්න හරි මොකට හරි කලින් අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියන්නේ මහ විශාල මුදලක් මේ අමාත්‍යාංශය වියදම් කරලා විනාශ කරලා නැති කරලා තියෙනවා රටට නැති වෙලා තියෙනවා එතුමා සමුපකාර මරණාධාර සමිති පළාත් සභා ප්‍රාදේශ සභා ඔක්කොම මන්ත්‍රීවරු එකතු කර කර තැන් තැන් වල වියදම් කර කර මේ මේ උත්සව තියතිය හෝටල් වල ගෙන්න සාකච්ඡා කරනවා ඉතින් මේවා අපිට අදාළ නැහැ අපේ ප්‍රශ්න වලට කරුණා කරලා උත්තර දෙන්න කියලා
ගරු ප්‍රධාන සංවිධායකතුමා එහෙනම් තුන්වමේ Tawaran yoga arnu mahatu tuntari ajin ne. Ekaw dan. Hari.